අයුබෝවන් ආදරණීය දුව පුතේ, ඔන අදත් ඌවේ ගුරු කෙතරින් පුරවැසි අධ්‍යාපනයේ පාඩම ඔබට ගෙන එන්නටයි සූදානම. අද දවසේ පුරවැසි අධ්‍යාපනයේ පාඩම ඔබ වෙත ගෙන එන්නේ මහියංගණිය කුරුවිතැන්න මහාවිද්‍යාලයේ පීතිස්ස ගුරු පියාණන්.
අයුබෝවන් ආදරණීය දුව පුතේ, අද දවසේ මම ඔබ සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පුරවැසි අධ්‍යාපනය විෂයේ 11 ශ්‍රේණියට අදාළ 4 වෙනි පාඩම් ඒකකය පාරිසරික ගැටලු හා තිරසාර සංවර්ධනය. මෙම පාඩම් ඒකකය පිළිබඳව ඔබට මතක ඇති සහභාගි වුණ දරුවනට මීට කලින් දවසකදී මම කරුණු කිහිපයක් සාකච්ඡා කරා. එහිදී පරිසරය පිළිබඳව ඉදිරිපත් වෙලා තියෙන නිර්වචන හඳුනා ගැනීමත්, පරිසරය සකස් වී ඇති සංරචක හඳුනා ගැනීම සහ පාරිසරික ගැටලු මොනවද කියලා දැන ගැනීමත්, ඒ වගේම පරිසර දූෂණයෙන් ඇතිවන ප්‍රතිඵල පිළිබඳව එදා දවසේ ඔබත් සමග මම සාකච්ඡා කරා. එහෙමනම් පුතේ, අපි පාඩම් ඒකකයේ එතැන් සිට ඉදිරියට ඇති කොටස් පිළිබඳව අද දවසේදී අපේ අවධානය යොමු කරමු. ඒ අනුව මම අද බලාපොරොත්තු වෙනවා ආදරණීය දුවල පුතාලත් එක්ක පරිසරය සම්බන්ධයෙන් පුරවැසියන්ගේ වගකීම් හා යුතුකම් පිළිබඳව සාකච්ඡා කරන්නට. ඒ වගේම මේ පාඩම් ඒකකයේ තුල අන්තර්ගත වෙන සංවර්ධනය පිළිබඳවත්, මේ සංවර්ධනය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ තියෙන නිර්වචන හඳුනා ගැනීමට, සංවර්ධනය මැනීමේ උපකරණ එමත් නැත්නම් සංවර්ධන මිනුම් පිළිබඳව කරුණු සාකච්ඡා කරමින් ලෝකයේ දක්නට ලැබෙන රටවල් සංවර්ධනය අනුව වර්ග කිරීමක් කර ගැනීමට අද දවසේ බලාපොරොත්තු වෙනවා. දරුවනි, ඒ අනුව අපි අද මුලින්ම සාකච්ඡා කරමු පරිසරය සම්බන්ධයෙන් සියාගේ වගකීම් හා යුතුකම් මොනවද කියලා. දරුවනි, මේ පරිසරය සම්බන්ධයෙන් කතා කරනකොට රටේ පුරවැසිය විදිහට අපට පැවරුණු වගකීම් හා යුතුකම් කියලා කොටසක් තියෙනවා. අපි ඒ පුරවැසිය විදිහට අපිට හිමි වගකීම් හා යුතුකම් හඳුනා ගැනීම ඉතාමත්ම වැදගත්. උදාහරණයක් විදිහට පාරිසරික සම්පත් මේ අරපිරිමැස්මෙන් භාවිතා කිරීමත්, ඒ වගේම නොදිරන අපද්‍රව්‍ය පරිසරයට මුදා හැරීමෙන් වැළකී සිටීමත්, විශේෂයෙන්ම අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණයකට පෙළඹීම, රටේ ජනතාව විදියට අපිට පැවරලා තියෙන වගකීම් හා යුතුකම් විදියට පෙන්වලා දෙන්නට පුළුවන්. එපමණක් නෙමෙයි, මේ නිවසවට පරිසරයේ රුක් රෝපණය දිරිමත් කිරීමත්, පරිසරයේ පැවැත්ම හා වැදගත්කම වටහාගෙන අපි කටයුතු කිරීමත්, පරිසරයේ සුරැකීම පිළිබඳ අනෙක් පුජ්‍යලීන් දැනුවත් කිරීමත්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන විසින් හඳුන්වලා දීලා තියෙන මේ පරිසර නීති රීතිවලට අනුකූලව කටයුතු කිරීමත්, පරිසරය සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනවලට අපේ පූර්ණ අනුග්‍රහය හා සහයෝගය ලබා දීමත්, හැම විටම පරිසර හිතකාමී පුජ්‍යලයෙක් විදියට තමන්ගේ ජීවන ක්‍රමය සකස් කරගෙන ඒ අනුව කටයුතු කිරීමත් අපට මේ පරිසරය සම්බන්ධයෙන් පුරවැසියන්ගේ වගකීම් හා යුතුකම් විදියට පෙන්ලා දෙන්නට පුළුවන්. අපි ඊළඟට අවධානය යොමු කරමු මේ ප්‍රධාන මාතෘකාව තුළ අන්තර්ගත වෙන උපමාතෘකාවක් විදියට සංවර්ධනය පිළිබඳව. මේ සංවර්ධනය කියලා කියන්නේ, එහෙම නැත්නම් මේ පිළිබඳව සරලව අර්ථ දක්වතොත්, මිනිසුන්ගේ ජීවන තත්ත්වයේ ගුණාත්මක භාවයේ වැඩි දියුණු කිරීම සංවර්ධනයේ විදිහට පෙන්වලා දෙන්න පුළුවන්. පුතේ මම නැවත කියන්නම්, සංවර්ධනය කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවන තත්ත්වයේ ගුණාත්මක තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා යදාගත සරල පැහැදිලි කිරීමක්. ඉතින් මේ සංවර්ධනය සම්බන්ධව සරල පැහැදිලි කිරීමක් මම මෙහිම ඉදිරිපත් කළත් මේක මේ සංකල්පය විශේෂයෙන්ම ලෝකේ බටහිර ජාතීන් තුලින් තමයි බිහි වුනේ. මේ බටහිර ජාතීන් තුලින් බිහි වුණු මේ සංකල්පය පිළිබඳව විවිධ විද්වතුන් විවිධ දෘෂ්ටි කෝණයන්ගෙන් අරගෙන විවිධ නිර්වචන ඉදිරිපත් කළා තියෙනවා. මම හිතන්නේ අපිට වැදගත් මේ නිර්වචන කීපයක් හඳුනා ගන්න එක. ඒ අනුව සංවර්ධනයේ යන්න නිර්වචනය කරලා තිනවා ඩඩ්ලි සියර්ස්. මතක තියාගන්න පුතේ, ඩඩ්ලි සියර්ස් නම් චින්තකයා විසින් සංවර්ධනය මෙන්න මේ ආකාරයට තමයි නිර්වචනය කරන්නේ. රටක දිලිඳු බව අවසන් වී සේවාන්‍යුක්ති ඉඩ ප්‍රස්ථා වැඩි වී ආදායම් බෙදී යාමේ විෂමතාව ඉවත් වේ නම් එය සංවර්ධනයයි. මේ විදිහට ඩඩිසියස් මේ සංවර්ධනය නිර්වචනය කරනවා. ඒ වගේම තවත් නිර්වචනයක් නිමවුමේ වැඩිවීමත් එම නිමවුම් වැඩිවීමට තුඩුදුන් ශිල්පීය ක්‍රම හා ආයතනික සංවිධානවල දියුණුවත් සංවර්ධනයයි කින්ඩල්බර්ග් ප්‍රකාශ කරලා තියෙනවා. සංවර්ධනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයද නිර්වචනයක් ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂයෙන්ම 1961 සිට 1970 දක්වා දශකයේ තුල නැත්නම් සංවර්ධන දශකයේ තුලදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සංවර්ධනයේ අර්ථකථනය කළේ මෙන්න මේ ආකාරයට. සංවර්ධනයේ යනු ලෝක ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීමයි. පුතේ මං නැවතත් කියනවා, සංවර්ධනය යනු ලෝක ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීමයි. කියන්නේ සංවර්ධනය කියලා කියන්නේ මේ ලෝකයේ වාසය කරන ජනතාවගේ සමස්ත ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීම, උසස් කරලීම මේ තුලින් ගම්‍යමාන වෙනවා. ඒ වගේම 1978 දී යුනෙස්කෝ ප්‍රකාශනයේ මේ සංවර්ධනය පිළිබඳව පැහැදිලි කිරීමක් කළා තියෙනවා පුතේ. අපි ඒ පැහැදිලි කිරීම එහෙම නැත්නම් ඒ ප්‍රකාශනය පිළිබඳව අපි අවධානය යොමු කරලා බලමු. රටක ආර්ථික සංවර්ධනය සමග සමාජීය සංවර්ධනයක් ඇතිවිය යුතුය. සමාජීය සංවර්ධනය සිදුවිය යුත්තේ ආහාර, පෝෂණය, සෞඛ්‍ය, අධ්‍යාපනය, නිවාස, සමාජ සුරක්ෂිතභාවය, ඇඳුම් පැළඳුම්, විවේකය හා මානසික නිදහස යනාදියයි. එතකොට සංවර්ධනය කියන වචනේ තුළ යුනෙස්කෝ සංවිධානය විසින් ප්‍රකාශ කරන ආකාරයට පුතේ මෙන්න මේ දේවල් පිළිබඳවත් අවධානය යොමු කරන්නට වෙනවා. විශේෂයෙන්ම මේ මානව සමාජය තුළ ආහාර, ඒ වගේම ඔවුන්ගේ පෝෂණ තත්ත්වය, සෞඛ්‍ය තත්ත්වය, අධ්‍යාපනය, නිවාස පහසුකම්, සමාජ සුරක්ෂිතතාවය, ඇඳුම් පැළඳුම්, ඒ වගේම මේ විවේකයේ හා මානසික නිදහස කියන මේ සියලු කාරණා අන්තර්ගත වන විදිහට තමයි යුනෙස්කෝ සංවිධානය සංවර්ධනය කියන එක පැහැදිලි කරලා තියෙන්නේ. දරුවනි, මේ සංවර්ධනය මැනීමේ අපි ඉස්සල කතා කරේ සංවර්ධනය පිළිබඳව. ඊළඟට අපේ අවධානය යොමු කරමු මේ සංවර්ධනය මනින්නේ මොන ආකාරයෙන්ද, ඒ වගේම මේ සංවර්ධනය මැනීමේ තියෙන අරමුණු නැතම් පරමාර්ථ මොනවද කියලා. ඒ අනුව මුලින්ම මම ඔබ සමග සාකච්ඡා කරන්නම් මේ සංවර්ධනය මැනීමේ ඇති පරමාර්ථ මොනවද කියලා. විශේෂයෙන්ම යම්කිසි රටක පවතින ගැටලු අවබෝධ කරගන්නට පුළුවන් මේ සංවර්ධනය මැනීම තුළින්. අපි පසුවට කතා කරමු කොහොමද මේක මනින්නේ කියලා. විශේෂයෙන්ම ඒ රටේ තියෙන සමාජ ගැටලු, ඒ වගේම ආර්ථික ගැටලු සහ සදාචාරාත්මක ගැටලු පිළිබඳව රටකින් රටකට සාපේක්ෂව අඩුවැඩි වශයෙන් හඳුනාගන්න පුළුවන්කම තියෙනවා ඒ රට රාජ්‍යයන්හි පවතින ගැටලුවල ස්වභාවය. ඉතින් ඒ ගැටලු අපි හඳුනාගත්තට පස්සේ සමාජ ආර්ථික හා සදාචාරාත්මක ගැටලු හඳුනා ගැනීම තුලින්, එහෙම නැත්නම් ඒවා අවබෝධ කර ගැනීම තුලින් අන්නේ ගැටලු සඳහා විසඳුම් සොයා ගැනීමට හැකියාව උදා වෙනවා. හඳුනා ගැටලු විසඳා ගැනීම සඳහා මොන ආකාරයේ ක්‍රියාමාර්ග ගත යුතුද, ඒ සඳහා පාලක පන්තිය කොයි විදිහට මැදිහත් විය යුතුද යන කරුණු කාරණා සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ලබා ගැනීමේ අවස්ථාව මේ තුලින් උදා වෙනවා. ඒ වගේම දරුවනේ සංවර්ධනය මැනීමේ පරමාර්ථයක් විදිහට ආර්ථික ප්‍රතිපත්ති සකස් කිරීමට මේක වැදගත් වෙනවා. රටේ සංවර්ධනයේ தત્ත්වය හඳුනාගත්තට පස්සේ ඒ රට මොන දිශානතියකටද ගමන් කරන්නේ කියන එක පිළිබඳව හඳුනාගෙන ඊට අනුරූපීව ඊට ගැළපෙන ආර්ථික ප්‍රතිපත්ති සකස් කිරීමට ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකීන්ට හොඳ මාර්ග අවස්ථාවක් බවට මේක පත් වෙනවා. ඒ වගේම මේ සංවර්ධනය මැනීම තුළින් මම ඉස්සෙල්ලත් ප්‍රකාශ කළා මේ රටවල් සමග සැසඳීමක් කරන්නට පුළුවන්. උදාහරණයක් විදිහට අපි X කියන රට ගමු. X කියන රටට සාපේක්ෂව Y කියන රටේ සංවර්ධනය ඉහළ මට්ටමක තියෙනවද, එහෙම නැත්නම් පහළ මට්ටමක තියෙන්නේ කියන කාරණාව පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්නට පුළුවන් පොදු මිනු ඒකක කීපයක් ලදාගෙන මේ සංවර්ධනය මැනීම තුළින්. ඒ වගේම ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනස්කම් ඇති කරගන්න පුදුමාකාර විදිහේ මඟ පෙන්වීමක් මේ සංවර්ධනය මැනීම තුළින් ඔවුන්ට අවබෝධ කරගන්නට පුළුවන්. දරුවනේ තවත් මේ සංවර්ධනයේ තියෙන විශේෂයෙන්ම මේ විෂමතාවයන් හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා සංවර්ධනය මැනීම තුළින්. අපි මේක මේ කතා කරපු කාරණා ටික විභාග ප්‍රශ්න පත්‍රයකට එන ස්වරූපයෙන් සාකච්ඡා කරපු දෙ සංවර්ධනය මැනීමේ පරමාර්ථ තුනක් නම් කරන්න කියලා කිව්වොත් මතක තියාගන්න සංවර්ධනය මැනීමේ පරමාර්ථ විදිහට එක ගැටලු අවබෝධ කරගන්නට පුළුවන්, දෙක ගැටලු වලට විසඳුම් සොයන්නට පුළුවන්, තුන ආර්ථික ප්‍රතිපත්ති සකස් කිරීමේදී මේක ඉතාමත්ම වැදගත් සාධකයක් වෙනවා, ඒ වගේම රටවල් සමග සැසඳීමට හැකියාවක් ලැබෙනවා, සංවර්ධනයේ පවතින විෂමතාවයන් හඳුනා ගැනීමට පුළුවන්කම ලැබෙනවා. මෙන්න මේ ආකාරයට සංවර්ධනය මැනීමේ පරමාර්ථ අපිට පෙන්වලා දෙන්න පුළුවන්කම තියෙනවා. රටක් අත්පත් කරගෙන ඇති ආර්ථික ප්‍රගතිය හා මට්ටම සලකා ගැනීම සඳහා නැත්නම් මේ මැනීමට ලක් කළ යුතු වෙන්නේ, ඒ වගේම මේ සංවර්ධනය මැනීම සම්බන්ධයෙන් මිනුම් රසක් යොදාගෙන තියෙනවා. මෙන්න මේ සංවර්ධනය මනින මිනුම් කාලානුරූපව වෙනස් වීම වලට භාජනය වෙනවා. කාලානුරූපව වෙනස් වීම වලට භාජනය වෙනවා. උදාහරණ විදිහට ගත්තොත් මේ සංවර්ධනය මැනීමේ ප්‍රධාන මිනුම් එකක දෙකක් අපිට පෙන්වලා දෙන්න පුළුවන් දරුවනේ. මතක තියාගන්න සංවර්ධනය මැනීමේ ප්‍රධාන මිනුම් එකක දෙකයි. එක සාම්ප්‍රදායික මිනුම්, දෙක නූතන මිනුම්. සංවර්ධනය මැනීමේ ක්‍රම දෙකයි, සාම්ප්‍රදායික ක්‍රමයට සහ නූතන ක්‍රමවේදයට. ගොඩ සංවර්ධනය මැනීමේ මම කතා කරා මිනුම් ක්‍රම දෙකක් ඔස්සේ තියෙනවා කියලා. එක සාම්ප්‍රදායික මිනුම්, දෙක නූතන මිනුම්. පුතේ සාම්ප්‍රදායික මිනුම් යටතට දැනෙනවා දල ජාතික නිස්පාදිතය ඒ වගේම ඒක පුද්ගල දළ ජාතික නිස්පාදිතය මූර්ත දළ ජාතික නිස්පාදිතය හා ආර්ථික සංවර්ධන ආර්ථික වර්ධන වේගය ඔබට උදේ ප්‍රශ්නයක් ආව සංවර්ධනයේ මැනීමේ සාම්ප්‍රදාය මිනුම් තුනක් නම් කරන්න කියලා අපිට උත්තරේ ලියන්න වෙන්නේ එක දළ ජාතික නිස්පාදිතය දෙක ඒක පුද්ගල දළ ජාතික නිස්පාදිතය තුන මූර්ත දළ ජාතික නිස්පාදිතය සහ හතර ආර්ථික වර්ධන වේගය වශයෙන් ඒ වගේම මේ සංවර්ධනයේ මැනීමේ නූතන මිනුම් ඒකක බොහොමයක් තියෙනවා මේ සාම්ප්‍රදායික මිනුම් ඒකකවල යම් යම් අඳුළුහුණුකම් හඳුනාගෙන එය මගහරමින් ඊට එහා ගිය සංවර්ධනාත්මකව මිනුම් ඒකක විදිහට මේ නූතන මිනුම් ඒකක පෙන්වලා දෙන්න පුළුවන් ඒ නූතන මිනුම් ඒකක විදිහට එක භෞතික ජීවන තත්ත්ව දර්ශකය දෙක මානව සංවර්ධන දර්ශකය තුන මානව දරිද්‍රතා දර්ශකය හතර මානව පීඩන දර්ශකය ඊළඟට බහුමාන දරිද්‍රතා දර්ශකය දුරකථන ඝනත්වය අන්තර්ජාල භාවිතය වෙළඳපොළ ව්‍යුහයේ වෙනස්කම් අන්තර්ගත ධනය පිළිබඳ දර්ශකය පරිගණක සාක්ෂරතාව සහ හරිත දළදේශීය නිස්පාදිතය කියන මෙන්න මේ කතා කරපු නූතන මිනුම් ඒකක තුළින් වර්තමානයේ වන විට සංවර්ධනයේ මැනීමේ කටයුතු ආරම්භ කරලා තියෙනවා. එහෙමනම් දුවේ පුතේ මම මෙතෙක් ඔබට ඉදිරිපත් කළේ මේ සංවර්ධනය මනින්නට සම්ප්‍රදායික හා නූතන කියලා මිනුම් වර්ග දෙකක් තියෙනවා කියන කාරණය. අපි දැන් සාම්ප්‍රදායික මිනුම් පිළිබඳව තවදුරටත් දල පැහැදිලි කිරීමක් කරගන්න උත්සාහදරමු. කොහොමද දල ජාතික නිස්පාදිතය ගණනය කරන්නේ කියලා. තේ යම්කිසි රටක විදේශීය සුද සාධක ආදායම සැලකිල්ලට ගැනීමෙන් පස්සේ වර්ෂයක් තුළ නිස්පාදනය කරනු ලබන සියලුම භාණ්ඩ හා සේවාවල එකතු වුණු වටිනාකමල ඓක්‍යය තමයි දල ජාතික නිස්පාදිතය කියලා කියන්නේ. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් දල ජාතික නිස්පාදිතයේ සමානයි දල දේශීය නිස්පාදිතයට එකතු කරනවා විදේශීය සුද්ධ සාධක ආදායම. මෙන්න මේ ආකාරයට තමයි දල ජාතික නිස්පාදිතය අපි ගණනය කරනු ලබන්නේ. උතේ ඒ වගේම ප්‍රතිශීර්ෂ දල ජාතික නිස්පාදිතය එහෙම නැත්නම් අපි ඒකට කියනවා ඒක පුද්ගල දල ජාතික නිස්පාදිතය. මේ ඒක පුද්ගල දල ජාතික නිස්පාදිතය ගණනය කරන්නේ ප්‍රතිශීර්ෂ දල ජාතික නිස්පාදිතය සමානයි දල ජාතික නිස්පාදිතයේ බෙදෙනවා මධ්‍ය වාර්ෂික ජනගහණය. මේ ඒක පුද්ගල දල ජාතික නිස්පාදිතය ගණනය කරන්නේ ප්‍රතිශීර්ෂ දල ජාතික නිස්පාදිතයට සමානයි දල ජාතික නිස්පාදිතය බෙදෙනවා මධ්‍ය වාර්ෂික ජනගහණය. මේ සූත්‍රයට අනුව තමයි ඒක පුද්ගල දල ජාතික නිස්පාදිතය ගණනය කරන්නේ. මේ ඒක පුද්ගල දල ජාතික නිස්පාදිතයේ හඳුනාගත බොහෝ අඩුපාඩු තියෙනවා. ඒ අඩුපාඩු විදිහට දක්වන්නට පුළුවන් පුතේ ආර්ථිකමය තොරතුරු පමණක් සලකා බැලීම මේ තුළ සිද්ධ වෙනවා. ඒ වගේම සමාජ තත්ත්වය පෙන්නුම් කරන්නේ නැහැ. සමාජ සුභසාධනය පිළිබඳ තොරතුරු ඉදිරිපත් වෙන්නේ නැහැ. නිස්පාදනයට දායක නොවන අයටද මේදී අගේ බෙදී යාමක් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ඔබ අවධානය යොමු කරන්න පුතේ නැත්නම් කරුණු මතක තියාගන්නට ඕනි සාම්ප්‍රදායික මිනුම් ඒකකවල ඒක පුජ්‍යල දල ජාතික නිස්පාදිතයේ අඩුපාඩු තුනක් නම් කරන්න කිව්වොත් මෙන්න මේ කරුණු ඔබ ඉදිරිපත් කරන්නට ඕන. ඒ නිසා මේ වගේ කරුණු පිළිබඳව ඔබේ අවධානය යොමු කරන එක ඉතාමත් වෙනවා. මම නැවත කියන්නම් ඒක පුජ්‍යල දල ජාතික නිස්පාදිතයේ අඩුපාඩු විදිහට එක ආර්ථිකමය තොරතුරු පමණක් සලකා බැලීම, දෙක සමාජ තත්ත්වය පෙන්වුම් නොකිරීම, තුන සමාජ සුභසාධනය පිළිබඳව තොරතුරු ඉදිරිපත් නොවීම, හතර නිෂ්පාදනයට දායක නොවන අයටද මෙහි අගය බෙදී යාම. මෙන්න මේ කරුණු කෙරෙහි ඔබගේ අවධානය යොමු කරන එක වැදගත් වෙනවා. දූ දරුවනි, අපි සංවර්ධනය මැනීම පිළිබඳව සාම්ප්‍රදායික හා නූතන මිනුම් ඒකක පිළිබඳව දල සාකච්ඡාවකයි සම්බන්ධ වුණේ. මීළඟට අපි අවධානය යොමු කරමු සංවර්ධනය අනුව රටවල් කොහොමද වර්ග කරන්නේ කියලා. සංවර්ධනය මැනීමට භාවිතා කළ හැකි සාම්ප්‍රදායික මිනුම් හා නූතන මිනුම් උපයෝගී කරගෙන සංවර්ධිත මට්ටම අනුව රටවල් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වර්ග කරලා තියෙනවා. මේ මිනුම් මේකක වලට අනුකූලව ලෝකයේ රටවල් ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරලා තියෙනවා. එක සංවර්ධනය වන රටවල්, දෙක සංවර්ධිත රටවල්. මතක තියාගන්න පුතේ, සංවර්ධනය අනුව රටවල් වර්ග කිරීමේදී දක්වන ප්‍රධාන කොටස් දෙක නම් කරන්න කියලා කිව්වොත් සංවර්ධනය වන රටවල් සහ සංවර්ධිත රටවල් විදිහට තමයි මේ කොටස් දෙක දක්වනු ලබන්නේ. ඊළඟට මේ සංවර්ධනය වන රටවල් වල දකින ලැබෙන ලක්ෂණ අපි හඳුනා ගත යුතුයි. සංවර්ධනය වන රටවල් විදිහට අපි කියනවා තුන්වන ලෝකයේ රටවල් කියලා. මේ රටවල් වල සමාජ ආර්ථික තත්ත්වයන්ගේ යම් සිව මට්ටමක පහළ මට්ටමක තමයි දකින්න ලැබෙන්නේ. එහෙම නැත්නම් අපි කියනවා මේ දිලිඳු රටවල් කියලා. මෙන්න මේ රටවල් වල දකින්න ලැබෙන ප්‍රධාන ලක්ෂණ කීපයක් තියෙනවා. ඒ අතරින් පෙන්වලා දෙන්න පුළුවන් ඒක පුද්ගල ආදායම පහළ මට්ටමක තියෙන්නේ. සංවර්ධනය වන රටවල් වල පුද්ගලයන්ගේ ඒක පුද්ගල ආදායම ඉතා පහළ මට්ටමක තියෙනවා. ඒ වගේම මානව සංවර්ධන දර්ශකයත් ගණනය කරලා බැලුවොත් ඉතා පහළ මට්ටමක තියෙන්නේ. විශේෂයෙන්ම විදේශ විනිමය ඉපෙයින්ද පහළ මට්ටමක තියෙන්නේ. අපිට මේ කතා කරන්න වෙන්නේ අඩු දේවල්. වර්තමානයේ වන විට මේ තාක්ෂණ භාවිතය ගැන කතා කරොත් සංවර්ධනය වන රටවල් වල තාක්ෂණයේ භාවිතා වෙන්නේ ඉතාම අඩු මට්ටමකින්. විශේෂයෙන්ම තාක්ෂණයේ අඩු මට්ටමකින් භාවිතා වෙනවා වගේම මේ තාක්ෂණයේ අයථායුරින් තමයි මේ රාජ්‍යයන් වල භාවිතා වෙන්නේ කියලා ඔබට පින්නලා දෙන්න පුළුවන්කම තියෙනවා. එක වෛද්‍යවරයෙකුට සිටින රෝගීන් සංඛ්‍යාව වැඩි සංවර්ධිත රටවල් වල සෞඛ්‍ය ශාස්ත්‍රය ගැන කතා කරනකොට එක වෛද්‍යවරයෙකුට රටේ ජනගහණයෙන් බෙදලා බලනකොට ඉතා අඩු රෝගීන් සංඛ්‍යාවක් ඉන්නේ. ඒත් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වන රටවල් වල මේ එක වෛද්‍යවරයෙකුට විශාල රෝගීන් සංඛ්‍යාවක් වෙන් වෙලා ඉන්නවා. එහෙම නැත්නම් විශාල රෝගීන් සංඛ්‍යාවකට ප්‍රතිකාර කරන්නට වෙනවා. මේක ඔබට මනාව පැහැදිලි වෙනවා ඇති පුතේ. මේ කොවිඩ් සමය නිසා වෛද්‍යවරු ඒ මුණ ගැහෙන එක පවා අසීරු තත්යකට පත් වෙනවා. විශේෂයෙන්ම අපේ සෞඛ්‍ය පද්ධතිය තුළ ඉන්න වෛද්‍යවරු අසනීප තත්යකට පත් වුණොත් අපිට ප්‍රතිකාර කරගන්න ඉන්න වෛද්‍යවරු ප්‍රමාණාත්මකව යම්කිසි අඩුවක් තියෙනවා. ඒකෙන් පැහැදිලි වෙන්නේ එක වෛද්‍යවරයෙකුට ඉන්න රෝගීන් සංඛ්‍යාව වැඩි කියන එක. ඒ වගේම මේ ජනසංඛ්‍යාවෙන් වර්ධන වේගය වැඩි. දියුණු රටවල්වලට සාපේක්ෂව බලනකොට තුන්වන ලෝකයේ රටවල්වල ජනගහනයේ ශීඝ්‍ර වර්ධනයක් දකින්න ලැබෙනවා. ජනගහනයේ ශීඝ්‍ර වර්ධනයේ වගේම දරුවනේ ලදරු මරණ අනුපාතයෙන් ඉහළ යාමක් තමයි දකින්න ලැබෙන්නේ. ඒ කියන්නේ කුඩා දරුවන් මිය යාමේ අනුපාතය ඉහළ මට්ටමක් අරගෙන තියෙනවා. මේ දිලිඳු රටවල්වල නැත්නම් සංවර්ධනයේ වෙමින් පවතින රටවල්වල මේ සංවර්ධිත රටවල්වලට සාපේක්ෂව මේ සංවර්ධනය වන රටවල්වල භෞතික ජීවන තත්ත්ව දර්ශකයේ ඉතාමත්ම පහළ මට්ටමක තියෙන්නේ. ඒතකොට මෙන්න මේ කාරණා ටික පුතේ අපිට පෙන්වලා දෙන්න පුළුවන් සංවර්ධනය වන රටවල්වල පවතින ලක්ෂණ විදියට. පුතේ මම මේ කතා කරන ගිය කරුණු ටිකම නැවත සාරාංශ කරලා ගන්නම්. පොතේ දැක්වෙන ආකාරයටම කතා කළොත් පුතේ සංවර්ධනය වන රටවල්වල දක්නට ලැබෙන ලක්ෂණ විදිහට එක ඒක පුජ්‍යල ආදායම පහළ මට්ටමක තිබීම, දෙක මානව සංවර්ධන දර්ශකය පහළ මට්ටමක පැවතීම, තුන විදේශ විනිමය ඉපීම් අඩු මට්ටමක පැවතීම, හතර තාක්ෂණය අඩුවෙන් භාවිතා කිරීම. පස්වෙනි එක එක් වෛද්‍යවරයෙකුට සිටින රෝගීන් සංඛ්‍යාව වැඩිවීම. හයවෙනි එක ජනසංඛ්‍යාවේ වර්ධන වේගය වැඩිවීම. හත්වෙනි එක ලදරු මරණ අනුපාතිකය ඉහළ යාම සහ භෞතික ජීවන තත්ත්ව දර්ශකය පහළ මට්ටමක පැවතීම විදිහට පෙන්වලා දෙන්න පුළුවන්කම තියෙනවා. දරුවනි, සංවර්ධනය වන රටවල් වල ලක්ෂණ ඒ අපි සාකච්ඡා කරන ලැබුවේ. අපි ඊළඟට අවධානය යොමු කරමු සංවර්ධනය වන රටවල් මූණ පාන ගැටලු මොනවද කියලා හඳුනා ගැනීමට. මම නැවත කියන්නම්, සංවර්ධනය වන රටවල් මූණ පාන ගැටලු මොනවද කියලා අපි හඳුනා ගමු. විශේෂයෙන්ම ප්‍රාග්ධන උනතාවය බණ්ඩා සේවා නිෂ්පාදනය කරන්න යාමේදී යොදාගත් මූලික ප්‍රාග්ධනය මේ සංවර්ධනය වන රටවල්වලට ඉතාමත් පහළ මට්ටමක තියෙන්නේ. ඒ වගේම නිෂ්පාදනය කරන මේ අපේ ප්‍රාථමික භාණ්ඩවල මිල නිරන්තරයෙන් උච්චාවචනයකට ලක් වෙනවා. නැත්නම් සරල භාෂාවෙන් කිව්වොත් මිල අඩු වැඩි වීම වලට ලක් වෙනවා. මේ නිසා ස්ථාවර මිලක් පවත්වාගෙන යන්න පුළුවන් කමක් නැහැ. මේ තමන් නිෂ්පාදනය කරන ප්‍රාථමික භාණ්ඩවලට විශේෂයෙන් ලෝක වෙළඳපොලේදී මේ සංවර්ධනය වෙමින් පවතින රටවල් වලින් සපයන භාණ්ඩ සඳහා මේ මිල උච්චාවචනයේදීනොත් වැඩි අවස්ථාවකදී පහළ මිල ගණන් යටතේ තමයි භාණ්ඩ අලෙවිකරන්න සිද්ධ වෙනු ලබන්නේ. ඒ වගේම ආනයනය කරන භාණ්ඩ සඳහා හැබැයි ඉහළ මිලක් ගෙවීමට සිද්ධ වෙනවා. තුන්වන ලෝක රටවල් නැත්නම් සංවර්ධනය වන රටවල් නිෂ්පාදනය කරන ප්‍රාථමික භාණ්ඩ ලෝක වෙළඳපොළට යැවීමේදී අඩු මිදුලකට සපයන්න සිද්ධ වුණත් මේ රටවල් ආනයනය කරන භාණ්ඩ වල නම් ඉතා ඉහළ මිලක් ගෙවලා තමයි ලබා ගන්න සිද්ධ වෙන්නේ. අන්තර්ජාතික වෙළඳාමේදී මේ සංවර්ධිත රටවල් අනුගමනය කරන ආරස්සක පිළිවෙත් තියෙනවා. උදාහරණ විදිහට තීරුබදු, ඒ වගේම සලාක්‍රමය අපිට පෙන්ලා දෙන්න පුළුවන්. තවත් ගැටලුවක් විදිහට මේ බලශක්ති අර්බුදය, බුද්ධි ගලණය පෙන්ලා දෙන්න පුළුවන් දරුවනේ. මේ සංවර්ධනය වීමෙන් පවතින රටවල්වල ක්‍රියාත්මක වෙන දිලිඳු භවයේ ස්වභාවය නොකඩවාම පැවතීම නිසා, ඒ කියන්නේ අඛණ්ඩව මේ පැවැත්ම නිසා මේ රටවල් වලට ශීඝ්‍රයෙන් සංවර්ධනය කරා ගමන් කිරීම නැත්නම් සංවර්ධිත තත්ත්වේ කරා පියමැනීම අපහසු වෙලා තියෙනවා. මේක අපට හඳුනා ගන්න පුළුවන් කදිම අවස්ථාවක් තමයි පුතේ. ඔබ ළඟ මේ වෙනකොට 11 ශ්‍රේණි පුරවැසි අධ්‍යාපනය පෙළපත තියෙනවා නම් බලන්න 110 වෙනි පිටුවේ තියෙනවා 4:45 රූප සටහන දුගී භවයේ විසම චක්‍රය. බලන්න මේ දුගී භවයේ විසම චක්‍රයේදී අපි මේ රටවල තියෙන කාරණා ටික හඳුනාගත්තොත් ඉහළ පරිභෝජන වියදම් ප්‍රමාණයක් මේ තුන්වන ලෝක රටවල දකින්න ලැබෙනවා. පරිභෝජනයේද වියදම් කරන ප්‍රමාණය ඉතාමත්ම අධිකයි. පරිභෝජනයේද ඉහළ වියදමක් දරන නිසා ඉතුරුන් ප්‍රමාණය අඩු වෙලා තිනවා. විශේෂයෙන්ම අපි දන්නවා ශ්‍රී ලංකාව වැනි රාජ්‍යයන්වල සෑම පවුල් ඒකකයකම පාහේ, ඒ කියන්නේ බොහෝ පවුල් ඒකකවල ඉතුරුන් ඉතාමත්ම අඩුයි. බැංකු වලින් ණය වීම තමයි අපිට දක්නට ලැබෙන්නේ වැඩිපුර. එතකොට පරිභෝජන වියදම ඉහළ ගිහිල්ලා ඉතුරුන් ප්‍රමාණය අඩු වෙනකොට ප්‍රාග්ධනය මොකද වෙන්නේ? අඩු වෙනවා. භාණ්ඩ සේවා නිෂ්පාදනය සඳහා යෙදවීමට ඇති ප්‍රාග්ධනය අඩු වෙනවා. ප්‍රාග්ධනය අඩු වෙනකොට නිෂ්පාදනය අඩු වෙනවා. නිෂ්පාදනය අඩු වෙන නිසා අඩු ආදායම් මට්ටමක් නිර්මාණය වෙනවා. මේක පුතේ චක්‍රාකාරව සිද්ධ වෙන්නේ. මේ චක්‍රයෙන් නිදහස් වීමට ඉතාමත්ම හරි අපහසුයි තුන්වන ලෝක රටවල් වලට. මෙන්න මේ තත්ත්වයේ තුල ප්‍රබල වශයෙන් වසර ගණනාවක්ම අඛණ්ඩ මේ වෘතයේ තුල ගමන් කරනවා මිස මේ චක්‍රය බිඳගෙන ඉන් ඔබට නැගී සිටීමට මේ තුන්වන ලෝකේ රටවල් වලට එහෙම නැත්නම් සංවර්ධනය වෙන රටවල් වලට තාමත් අවකාශ උදා වෙලා නැහැ. දරුවනි අපි මේ වෙන විට මේ සංවර්ධනය සම්බන්ධයෙන් කතා කරන ගියේ විශේෂයෙන්ම සංවර්ධනය වෙන රටවල් වල ලක්ෂණ කතා කරා. ඒ වගේම සංවර්ධනයේ රටවල් මූණ දෙන ගැටලු සාකච්ඡා කරා. විශේෂයෙන්ම මේ සංවර්ධනය වෙන රටවලට මේ තත්ත්වයෙන් නිදහස් වීමට අපහසු බව එහෙම නැත්නම් මේ දිලිඳු රටවල් වල ක්‍රියාකාරීත්වයේ දැක්වෙන චක්‍රයක් අපි හඳුනාගත්තා. මේක අපි හඳුනනවා දිලිඳු භවයේ විසම චක්‍රය කියලා. අනතුරුව මේ සංවර්ධන ක්‍රියාවලියේදී මුහුණ පාන ගැටලු හා මේවට තියෙන විසඳුම් මොනවද කියලා අපි හඳුනා ගන්නට ඕනි දරුවනි. ඒ යටතේ දේශීය ඉතුරුන් සඳහා දිරිගැන්වීමක් කරන්නට ඕනි විසඳුම් විදිහට. කියන්නේ දේශීය වශයෙන් ජනතාව රජය ඉතිරි කිරීම වල යම් දිරිගැන්වීමක් වෙන්නට ඕනි. ඒ වගේම අපනයන විවිධාංගීකරණයකට යන්නට ඕනි. නව වෙළඳපොළ සොයා ගැනීම වලට පෙළඹෙන්නට ඕනි. විශේෂයෙන්ම ආයාත ආදේශන ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට ඕනි. විකල්ප බලශක්ති හඳුනා දීම හා මේ විකල්ප බලශක්ති භාවිතයට ජනතාව හුරු පුරුදු වෙන්නට ඕනි. අපි කලාපීය වශයෙන් තියෙන සංගම් ඇති කර ගැනීමට සම්බන්ධ වෙන්න ඕනි. සංවර්ධිත රටවල් අතර වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීමත් ඒ වගේම විදේශ ආධාර ලබා ගැනීම වැනි දේවල් මේ සංවර්ධන ක්‍රියාවලියේදී මුහුණ පාන ගැටලු විසඳා ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග වෙනවා. හැබැයි මේ කතා කරපු කාරණා අතරින් මේ විදේශ ආධාර ලබා ගැනීම අද වෙනකොට පුතේ ප්‍රායෝගිකව සංවර්ධනය වන රටවල් වලට මහා බරක් බවට පත් වෙලා තියෙනවා. මොකද සෑම රජයක්ම පවතින මේ ආර්ථික ප්‍රශ්න निराකරණය කර ගැනීම සඳහා විශාල වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලින් ණය ආධාර නැත්නම් විදේශ ආධාර සහ පරිත්‍යාග වශයෙන් ලැබෙන දේවල් ලබා ගත හැකි උපරිම තත්ත්වයෙන් ලබාගෙන තියෙනවා. අද වෙනකොට ඒ රාජ්‍යයන්ට ඒ ණය වාරික ගෙවා ගැනීම පවා ආයෝගික අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. ඒ වගේම අපි ඊළඟට අවධානය යොමු කරමු මේ සංවර්ධනයේ වෙමින් පවතින රටවල් වල බලපාන ගැටලු මොනවද කියලා. සංවර්ධනයේ වෙමින් පවතින රටවල් වල බලපාන ගැටලු අතර ප්‍රමුඛතම ගැටලුවක් විදිහට පෙන්වලා දෙන්න පුළුවන් දරුවනි, මේ දේශීය සම්පත්වල හිමිකම විදේශිකයන් සතු වීම. අපි හිතමු කිසියම් රටක වටිනා කියන සම්පත් අනුනව තියෙනවා. ආර්ථිකමය වශයෙන් ශක්තිමත් රාජ්‍යයන් විවිධ උපාය හා උපක්‍රම අනුගමනය කරමින් ඒ රට සතු සම්පත් ඔවුන් සතු කර ගැනීමට උත්සාහ දරනවා. ශ්‍රී ලංකාව ගත්තොත් ශ්‍රී ලංකාවේද මේ වන විට වටිනා කියන ඉතාමත්ම ලාංකීය වශයෙන් වැදගත් ස්ථාන බොහෝමයක කෙටි කාලීන හා දිගු කාලීන වශයෙන් අයිතිය විදේශීය සමාගම් විදේශීය රාජ්‍යයන් මේ වෙනකොට රටේ සිවුදෙසින්ම අත්පත් කරගෙන හමාර බව තමයි දකින්න ලැබෙන්නේ. ඒ වගේම ප්‍රාග්ධන හිගය මේ සංවර්ධනයේ පවතින ප්‍රධාන ගැටලුවක්, මන්ද පෝෂණය, අවාසිදායක වෙළඳ ශේෂය, යකින්නම්ගේ අනුපාතය ඉහළ මට්ටමක පැවතීම, අපි දන්නවා රටේ ශ්‍රම බලකාය සහ යැපෙන්නම්ගේ සංඛ්‍යාව ගත්තොත් මේ රටේ ශ්‍රම බලකාය අභිබව යැපෙන්නම්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තියෙනවා. එතකොට යැපෙන්නම්ගේ සංඛ්‍යාව වැඩිවීම බෙහෙවින් ඒ රටේ සංවර්ධනයේ බලපාන ප්‍රධාන ගැටලුවක් විදිහට අපිට පෙන්වලා දෙන්න පුළුවන්. අපි ඉහතදී කතා කරා ප්‍රාථමික භාණ්ඩවල මිල උච්චාවචනය වෙනවා. තාක්ෂණික දැනුම අඩු වෙලා තියෙන්නේ. තාක්ෂණික දැනුම අඩු වීම නිසා සාම්ප්‍රදායික ක්‍රමවේදෝසේ තමයි ජනතාවගේ එදිනදා කටයුතු ටික පවා සිදු වෙන්නේ. හැබැයි ජනගහනයේ වර්ධන වේගය වැඩි වෙනවා. ජනගහනයේ වර්ධන වේගය සමහර රාජ්‍යන්වල ඒ රාජ්‍යයට රාජ්‍ය සතු සම්පත්වලට ඒ රාජ්‍ය සතු භූමියට දරා ගැනීමට අපහසු මට්ටමකටම මේ ජනසංඛ්‍යාව වර්ධනය වෙලා තියෙනවා. ජනසංඛ්‍යාවේ වර්ධන වේගය වැඩි වෙලා තියෙනවා. ඒ වගේම මේ විදේශ විනිමයේ හිගයක් තමයි දකින්න ලැබෙන්නේ. නිරන්තර අපට මේ තුන්වන ලෝකේ රටවල් වල එහෙම නැත්නම් සංවර්ධනයේ පවතින රටවල් වල මේ රැකියා හිගය පිළිබඳව නැත්නම් විරකියාව පිළිබඳව අපිට කතා බහ කරන්නට ලැබෙනවා. මේන් පැහැදිලි වෙන්නේ මේ රටවල් වල මේ රාජ්‍යයන් වල විරකියාව මැනවින් උග්‍රාතකට පත් වෙලා තියෙනවා කියන කාරණාව. ඒ වගේම මේ රාජ්‍යයන් වල දේශපාලනික වශයෙන් අස්ථාවර බවක් තියෙන්නේ. රටේ ජනතාවට එහෙම නැත්නම් විදේශීය සමාගම් වලට යම් ස්ථාවර බවක් නැහැ. ඒ පවතින රාජ්‍යයන් කොතෙක් දුරට ශක්තිමත්ව ස්ථාවරව පවතීද කියලා අපි දන්නවා. මේ තුන්වන ලෝකේ රටවල් වල බොහෝ අවස්ථාවල මේ දේශපාලන තත්ත්වය වරින් වර කඩා වැටෙන අස්ථාවර බවක් තමයි අපිට පිළිඹිමි වෙන්නේ. ඒ විතරක් නෙමෙයි, රටට දරා ගැනීමට නොහැකි ත්‍රස්තවාදී ගැටලු, ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් බොහෝමයක් මේ සංවර්ධිත රටවල් වලට සාපේක්ෂව බහුලව අපට දකින්න ලැබෙන්නේ දරුවනේ මේ සංවර්ධනය වෙමින් පවතින රටවල් වල. මෙන්න මේ කතා කරපු කරුණු කාරණා දෙස අවධානය යොමු කරනකොට සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට බලපාලා තියෙන ගැටලුත් විශාල සංඛ්‍යාවක් තියෙනවා. මේ ගැටලු සංඛ්‍යාවේ වැඩිවීමත් එක්ක මේ ගැටලු निराකරණය කරමින් මේ ගැටලු වල මගහරවා ගනිමින් තවදුරට රට ඉදිරියට ගෙන යාමට මේ රාජ්‍යයන් වල පාලක පක්ෂයටත් ඉත අපහසු තත්ත්වයකට තමයි පත් වෙලා තියෙන්නේ. ආදරණීය දුවේ පුතේ, සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට උදාහරණ විදියට සියෙරා ලියෝන්, ඉතියෝපියාව, සෝමාලියාව, ඉන්දියාව, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව මේ වගේ රටවල් අපිට උදාහරණ විදියට පෙන්වලා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම සංවර්ධනය වෙන රටක් විදියට මේ ශ්‍රී ලංකාවේ තියෙන විශේෂත්වය අපි හඳුනා ගන්නට ඕනේ. ඒ තුළ සංවර්ධනය වෙන රටවල සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ඉහළ සාක්ෂරතා මට්ටමක් පවතිනවා. මේ සංවර්ධනය වෙන අනිකුත් රටවල් වලට සාපේක්ෂව අපේ රටේ තියෙන විශේෂත්වය තමයි සාක්ෂරතාවයේ අතින් අපි ඉහළ මට්ටමක ඉන්නවා. ඒ වගේම ලදරු මරණ හා මාතෘ මරණ අනුපාතය ඉතා පහළ මට්ටමක තියෙනවා. මේ ගම්‍යමාන වෙන්නේ හොඳ අධ්‍යාපනයක් ශ්‍රී ලංකාව තුළ තියෙනවා. ඒ වගේම හොඳ සෞඛ්‍ය සේවාවක් අපේ රටේ තියෙනවා කියන කාරණාව. ආයු අපේක්ෂාව අපේ රටේ ජනතාවගේ ඉතා ඉහළ මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකාවේ මේ සංවර්ධන අභියෝග ජය ගැනීමට වර්තමානයේ ක්‍රියාමාර්ග කීපයක් කරගෙන තියෙනවා. ඒ සංවර්ධන අභියෝග ජය ගන්නගත ක්‍රියාමාර්ග විදිහට මේ කරුණු අපිට පින්නලා දෙන්න පුළුවන්. සංචාරක කර්මාන්තයේ දියුණු කිරීම, දේශීය විදේශීය ආයෝජකයන් දිරි ගැන්වීම, තාක්ෂණික දැනුම හා කුසලතා පුළුල් කිරීම, දේශපාලන වශයෙන් ස්ථාවරත්වයක් ගොඩනගා ගැනීම, දේශීය ඉතුරුන් දිරි ගැන්වීම, අපනයන විවිධාංගීකරණය කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය, අපනයන අභිමුඛ කර්මාන්ත දිරි ගැන්වීම මේ හතර අපට පින්නලා දෙන්න පුළුවන්. පුතේ, අපි මේකට අවධානය යොමු කරමු. සංවර්ධිත රටවල් වල ලක්ෂණ මොනවද කියලා. සංවර්ධිත රටවල් වල ලක්ෂණ විදිහට මානව සංවර්ධන දර්ශකය ඉහළ මට්ටමක තියෙන්නේ. ඒ වගේම මේ රටවල් වල ප්‍රතිශීර්ෂ ආදායම ඉහළ මට්ටමක තියෙන්නේ. සාක්ෂරතාවය ගත්තොත් සාක්ෂරතාවයත් ඉහළ මට්ටමක තියෙනවා. තාක්ෂණය භාවිතය ගත්තොත් තාක්ෂණ භාවිතය ඉහළ මට්ටමක තියෙන්නේ. මේ සංවර්ධිත රටවල් වල ජනතාවගේ ආයු අපේක්ෂාව ඉහළ මට්ටමක තියෙන්නේ. ලදරු මරණ අනුපාතිකය ඉතාමත් අඩුයි. අධ්‍යාපනයේ වෙනුවෙන් කරන වියදම ඉහළ මට්ටමක තියෙනවා. කාර්මිකාසේ දායකත්වයේ තමයි වැඩිපුර දකින්න ලැබෙන්නේ. ප්‍රාග්ධන සම්පත් වැඩි, නාගරික ජන සංඛ්‍යාවේ වැඩිවීමක් තියෙනවා. මේ සමස්ත කාරණා එක්ක මේ සංවාදිත රටවල ජනතාවගේ භෞතික ජීවන තත්ත්ව දාර්ශනිකයේ ඉතාමත්ම ඉහළාගයක් ගන්නවා. එතකොට පුතේ, මේ සංවර්ධිත රටවල් ද යම්කිසි ආකාරයක ප්‍රධාන ගැටලු කීපයකට මුහුණ දෙනවා. මේ සංවර්ධිත රටවල් මුහුණ දෙන ගැටලු විදිහට පරිසර දූෂණය, ජාත්‍යන්තර ත්‍රස්තවාදය, අමුද්‍රව්‍ය ලබා ගැනීම අපහසුව, බලශක්ති අර්බුදය, වෙළඳපොළ තරඟය, සමාජීය ගැටලු උග්‍ර වීම, ස්වාභාවික විපත්, මෙන්න මේ වගේ දේවල් අපිට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම සංවර්ධිත රටවල් බරපතල ලෙස මේ ගැටලු වලට මුහුණ දෙනවා. අපි සංවර්ධිත රටවල් වල උදාහරණ විදිහට ගත්තොත් නෝර්වේ, ස්වීඩන්, ජපානය, ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ජර්මනි, ප්‍රංශය හා බෙල්ජියම අපට මේ සංවර්ධිත රටවල් විදිහට පෙන්වා දිය හැකියි. ආදරණීය දුවේ පුතේ, එතකොට අද දවසේදී මම ඔබත් සමග සාකච්ඡා කරේ පාරිසරික ගැටලු හා තිරසර සංවර්ධනය කියන මාතෘකාව. මේ මාතෘකාව පිළිබඳව අධ්‍යයනයේදී අද දවසේ මම ඔබත් සමග සාකච්ඡා කරන ලැබුවා පරිසරය සම්බන්ධයෙන් පුරවැසියන්ගේ වගකීම් හා යුතුකම්, ඒ වගේම සංවර්ධනය, සංවර්ධනය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ තියෙන නිර්වචන, ඒ වගේම සංවර්ධනය මැනීමට යොදා ගන්නා මිනුම් වර්ග, ප්‍රධාන වශයෙන් මිනුම් වර්ග දෙකක් තියෙනවා කියලා, ඒ වගේම මේ සංවර්ධනය අනුව ලෝක රටවල් වර්ග කිරීම සහ ඒ රටවල් වල සුවිශේෂී ලක්ෂණ සාකච්ඡාවට භාජනය කරා. ඉතින් දුවේ පුතේ, මේ හතරවන පාඩම් ඒකකයෙන්, ඒ කියන්නේ පාරිසරික ගැටලු හා තිරසර සංවර්ධනය කියන මාතෘකාවෙන් පහුගිය වර්ෂවල අධ්‍යයන පුරුෂාධික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අහලා තියෙන ප්‍රශ්න දෙස බලනකොට 2016 අවුරුද්දේ, 2017 අවුරුද්ද, 2018 අවුරුද්ද, 2019 සහ 2020 කියන වසර පහේම අවම වශයෙන් ප්‍රශ්න දෙක තුනක් හරි එක්කෝ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේද, එහෙම නැත්නම් දෙවන ප්‍රශ්න පත්‍රයේද අනිවාර්යෙන්ම අහලා තියෙනවා. ඒ කියන්නේ මේ මාතෘකාව ඔබට ඉතාම වැදගත් මාතෘකාවක්. මේ මාතෘකාවට අදාළ පසුගිය ප්‍රශ්න පත්‍ර වල ප්‍රශ්න මම මීට පෙර දවසේ සාකච්ඡා කළ නිසා ඒ ප්‍රශ්න මම නැවත සාකච්ඡා කරන්නේ නැහැ. මේන් පැහැදිලි වෙන්නේ ඉතාමත් වැදගත් මාතෘකාවක් සහ කාලීන මාතෘකාවක්, මතක තියාගන්න පුළුවන් ලේසිම මාතෘකාවක්. ඒ නිසා මේ මාතෘකාව පිළිබඳව ඔබේ අවධානය යොමු කරගන්න. අද දවසේ මගේ මේ පාඩමත් එක්ක සම්බන්ධ වුණු ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී වාසනාවන්ත දවසක් උදා වේවායි ප්‍රාර්ථනා කරමින් මම නිහඬනවා ඔබ සියලු දෙනාටම ආයුබෝවන් දරුවනි.
ඉතින් ආදරණීය දුවේ පුතේ, අද දවසේ පොරවැසි අධ්‍යාපන පාඩම ඔබට කියලා දුන්නේ මහියංගණිය කුරුවිතැන්න මහාවිද්‍යාලයේ පියතිස්ස ගුරුපියාණන්.